බයිසාදු දෙදහස් විස්ස වසරේ හයවෙනි මාසේ විසිතුන්වෙනිදා භාවනා වැඩසටහන යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඔබ ධර්මයේ දකින්න එවිට මා දකින්න පුළුවන්. ධර්මයේ දකින්න කියලා බුදුහාමුදුරු යොමු කළේ තමා දෙසට හැරෙන්න කියන එක. ඔබට ධර්මයේ තියෙන්නේ තමා දෙසනේ. තමා තුළට හැරෙන්න ඕන. තමා තුළින් ජීවිත අධ්‍යයනය කරන අය අඩුයි පින්වතුනි. ඔක්කොම බාහිරින් තමයි දේවල් ඉගෙන ගන්න යන්නේ. තමන්ට සංවේදී වෙන විදිහට, තමන්ට දැනෙන විදිහට, තමාගේ ආධ්‍යාත්මික ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනයක යෙදෙන ස්වභාවය අඩුයි. සියල්ල පිටින්. තේරුණා නේද? අත්දැකීම් ලබන්නේ පිටින්. ඒක වැඩක් නෑ පින්නතුනේ. ධර්මයේ දෙස බලන්න කියලා කියන්නේ තමන් දරාගෙන ඉන්න එක දිහා බලන්න. තමන් දරාගෙන ඉන්නේ සද්ධර්මයක්ද සද්ධර්මයක්ද කියලා. ඒකයි ධර්මයේ දෙස බලන්න කියන්නේ. ධර්ම දෙකක් තියෙනවානේ. ධර්මයේ දෙස බල තමන් අසද්ධර්මයේ දරාගෙන ඉන්නවද සද්ධර්මයේ දරාගෙන ඉන්නවද, කුමන ධර්මයක්ද තමන් දරාගෙන ඉන්නේ කියලා බලන්න. තමා දෙස්සට හැරිලා ධර්මය ඉගෙන ගන්නේ නැත්නම් වෙනතන කවදාවත් එයාට විශේෂ අධිගමයක් ලබන්න බෑ. විශේෂ අධිගමයක් ලබන්නේ තමා දෙස්සට හැරිලා තමාගේ සංවේදනා, වේදනා, දුක් වේදනා, සුඛ වේදනා, උපේක්ෂා වේදනා ආදී අනේකතර මිශ්‍ර වේදනා මනාව හඳුනා ගන්න තැන, මනාව අවබෝධ කර ගන්න තැන. එහෙමනම් මේ ලෝකේ යම් හරි මගක් තියෙනවා නම් ඒ මග තියෙන්නේ දැකීම තුළ, යම් වැරදි මගක් තියෙනවා නම් ඒ මග තියෙන්නේ වෙන මොකවත් තුළ නෙමෙයි තියෙන්නේ, ඒකත් තියෙන්නේ දැකීම තුළ. ඉතින් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී වශයෙන් මේ කතා කරන මේ සියල්ලම ආධ්‍යාත්මික වශයෙන් පවතින දේවල් මිසක් මේ එකක්වත් බාහිරේ පවතින දෙයක් ගැන නෙමෙයි කතා කරේ. ඒ නිසා බුදුහාමුදුරු ලෝකයත්, ලෝක නිරෝධයත් මේ බඹයක් පමණ ශරීරය තුළම පනවනවා කියලා, මේ ලෝකයයි කියලා මුල් කරගෙන කතා කරලා තියෙන්නේ අපේ මේ සදායතන පිළිබඳව. දැන් මේ සදායතන පැත්තට හැරිලා ධර්මය අධ්‍යයනය කරන අය කොච්චර අඩුද? භාවනා කරනව සමහරයි, නමුත් ඒත් සදායතන පැත්තට හැරිලා නැහැ. එයා පිටින් කවුරු මොනවා හරි අරමුණක් ගන්නව, අරමුණක එළි එළි ඉන්නවා. එතකොට සදායතන දිහා බලනවද? නෑ. ඒව නැත්තම් පිටින් මොනවා හරි මතවාදයක් ගන්නවා, ඒ මතවාදෙත් එක්ක ධර්ම සංකාර හදාගෙන ඉන්නවා. එතකොට තමා දෙස බලලද? නෑ පින්නතුනේ. තමා දෙස බලලා නෑ. දැන් අපි කරනවද ඔය වැරද්ද කියලා බලන්න ඕන මේ මොහොතේ. පිරිස්සලා බලන්න ඕන. පරීක්ෂා කරලා. ඒ වැරද්ද වෙනවා නම් අපි ඒ වැරද්ද නිවැරදි කරගන්න ඕන. අපි යම් සංස්කාරයක් හදාගෙන ඒ සංස්කාරය මත එළඹ ගැනීමට නෙමෙයි මේ උත්සාහ කරන්නේ. අපි මේ උත්සාහ කරන්නේ මේ සියලු සංස්කාරයකින්ගේ නිදහස් වෙන. කොටින්ම ඔය ඇත්තන්ට මතක් කරනවා ස්වාමීන් වහන්සේ බොහෝ වෙලාවල් වලදී, මොකද්ද? එල්ලෙන්න එපා හාමුදුරන්ගේ ධර්මයවත් එල්ලෙන්න එපා කියන එක. හාමුදුරන්ගේ ධර්මයවත් දෘෂ්ටියක් කරගෙන සංකල්පයක් කරගෙන එල්ලන්න එපා කියලා. මං හිතන්නේ ඔබට එවිට තේරෙනවා ඇති මේ දේශනා කරන ධර්මය මොනතරම් ස්වාධීනද නැද්ද කියන එක. තමන්ට චින්තන නිදහස දීලා තියෙනවද නැද්ද? චින්තන නිදහස 100ට ඕ කෝටි වාරයක් දීලා තියෙන්නේ. 100ට 100යි තියෙන්නේ. ඊටත් වැඩි කියතොත් ඒ කියන්නේ චින්තන නිදහස අපි අබමල් රේණුවකින්වත් අපි වළක්වන්නේ නැහැ. මේව පිළිගන්න, මේකම අනුමත කරන්න, මේකම හරි කියලා එහෙම පිළිගන්න දෙන්නේ නැහැ. ඔබට පූර්ණ චින්තන නිදහස දීලා තියෙන්නේ. ඒ නිදහස තමන් භාවිතා කරන්නට ඕනේ තමන්ගේ නිවීම පිණිස. මොනවයින්ද දැවෙන්නේ පින්නතුනි? මොනවයින්ද ජීවිතේ දැවෙන්නේ? සංකිතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. බුදුහාමුදුරු ඉතාම ලේසියෙන් කෙටියෙන් සංක්ෂිප්ත වශයෙන් දේශනා කරනවා. මොනවද පංච උපාදානස්කන්ධේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඔන්න තමාදුර තුළට හැරෙනවා කියන පින්නතුනි පංච උපාදානස්කන්ධයට අවධානය යොමු කිරීම. ඒවයි ක්‍රියාකාරීත්වය වෙන විදිය. ඒවා හටගත්තේ ඇයි, කුමක් හේතුවෙන්ද කියලා හොඳට තේරුම් ගැනීම. ඒවයි දැවීම හට ගන්නේ අවිද්‍යාව හේතුවෙන්මයි. ඒවයි පීඩා හට ගන්නේ අවිද්‍යාව හේතුවෙන්මයි. අවිද්‍යා පත්‍යා සංඛාරා කියන පටිච්ච සමුප්පන්නෝ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අවිද්‍යාව. ආයි ඒක දුරු වෙන්නේත් පින්නතුනේ අවිද්‍යාව නැතිවීමෙන්මයි. ඒ නිසානේ මේ පටිච්ච සමුපාදයේ ඒ අවිද්‍යාව රැස්වීම, අවිද්‍යාව නැතිවීම කියන දෙක මුල් කරගෙන තමයි පටිච්ච සමුපාදය එකතු වීම සහ විසිර යාම මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ වගේම ගත්තාම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුලටම ඉන්නේ සම්මා දිට්ඨිය. එහෙනම් දාන තිබ්බනේ අවසානට මේ සම්මා දිට්ඨිය දැම්මේ නැහැ. මේ දැකීම තමයි, දැකීම තුළ තමයි විද්‍යාව තමයි, ඥානය තමයි, අවදිය තමයි පින්නතුනේ සියල්ලටම ආරම්භ බවට පත්වන්නේ. එහෙමනම් ධර්මයේ පිටින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්නතුනේ. ධර්මයේ පිටින් ඉගෙන ගන්න බෑ. ධර්මයේ තමා තුළින් ඉගෙන ගත යුතු දෙයක්. තමා තුළ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. පංචපාදානස්කන්ධය මොනවද අපි මිත්‍යා සංකල්ප වශයෙන්, මිත්‍යා දෘෂ්ට වශයෙන් ගොඩනගා ගන්නේ කියලා බලන්න. මොනෑම ආකාරයේ දේවල්ද කියලා බලන්න. දස සංයෝජන ධර්ම ගොඩනගා ගන්නවද කියලා බලන්න. ඔබ මේ මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකල්පේ මමෙක් කියලා කෙනෙක්ද තවදුරටත් හිතන්නේ? ඒකට ආන්සර් එකක් ඔබේ ආධ්‍යාත්මයෙන් ගන්න. ඊට පස්සේ සමහර කෙනෙකුට දැනෙන්න පුළුවන් ඔව් තාම මමෙක් කියලා කෙනෙක් තමයි හිතන්නේ, දකින්නේ. හරි, ඊළඟට ප්‍රශ්නාර්ථය තමයි, එහෙනම් මම කියන්නේ කවුරුන්ද? කවුද? ඒ සැදී ඇති කවරකින්ද? ඒ දේ මමද සැබෑවෙකොට? ඒ සොයන්න. මමෙක් කියල මේ දකින දැකීම මමෙක් කියල මේ හිතන හිතීම විද්‍යාත්මකද යථාර්ථවාදීද ඇත්තක්ද ඔබ තුළින්ම උත්තරයක් ලබා ගන්න. මොනතරම් වෙහෙසකාරී වුණත් තමන් තමා තුළටම නැඹුරු විය යුතුමයි. ඒකට හේතුව තමා තුළින් තමයි තමා සත්‍ය අවබෝධ කරගත යුත්තේ. පිටින් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. තමා තුළ තියෙන ස්වභාවය තේරුම් ගැනීම තමයි සත්‍ය අවබෝධය කියන්නේ. තමාගේ තත්ත්වය, තමන්ගේ ඇත්ත තත්ත්වය, තමන්ගේ සිතෙහි තියෙන ඇත්ත තත්ත්වය තේරුම් ගැනීම තමයි සත්‍ය අවබෝධය කියන්නේ. තමාගේ සිතේ තියෙන විද්‍යාව, තමාගේ සිතේ තියෙන අවිද්‍යාව හඳුනා ගැනීමමයි සත්‍ය අවබෝධය කියන්නේ. තමාට පහළ වෙන සංඥාවේ ස්වභාවය මොන වගේද කියලා බලන්න. සත්ව පුජ්‍යල සංඥාවක්ද ඔබට තියෙන්නේ? ඒ කියන්නේ සත්වයේ හැටියට. සත්වයේ කියන්නේ මනුෂ්‍ය සතේ. ස්ත්‍රියක් පුරුෂයෙක් පුජ්‍යලත්වයේ බෙදී පවතින දෙයක් සත්වයේ පුජ්‍යලේ. ස්ත්‍රී පුරුෂ පුජ්‍යලේ. තත්ත්වක තානාන්තරයක පුජ්‍යලේ සත්ව පුජ්‍යල මම වෙමි, මගේ වෙමි කියන ආත්ම දෘෂ්ටිය, මම මගේ කියන දෙක තුලිය දකින ඒ න්‍යායාත්මකව සිතන කෙනෙක් ආත්ම දෘෂ්ටිකේ. මගේ හිත, මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය මේ ආත්ම දෘෂ්ටියේ ලක්ෂණ. මගේ වේදනාව, මාගේ කරුණාව, මාගේ දයාව, මාගේ ප්‍රේමය මේ ආත්ම දෘෂ්ටිය. ප්‍රේමය ආත්ම දෘෂ්ටියෙන් යුක්තයි. වෛරය, ක්‍රෝධය, මගේ වෛරය ඒකත් ආත්ම දෘෂ්ටියෙන් යුක්තයි. බලන්න මම මගේ ආත්මය, ආත්ම දෘෂ්ටිය. සත්ව පුජ්‍යල ආත්ම. මේ දෘෂ්ටි අල්ලගෙන බලනවද? මේවා බොහොම තදින් දරාගෙනද බලන්නේ? තම මොනතරම් නිග්‍රහශීලී පුජ්‍යලයෙන්ද, නිග්‍රහයට ලක්විය යුතු පුජ්‍යලයෙන්ද, මොනතරම් අවිද්‍යාවක් මා දරාගෙන සිටිනවද නැද්ද? නිවනට බාධා වෙන, සත්‍යයට බාධා වෙන කොච්චර වැරදි දෘෂ්ටියක්ද දරාගෙන සිටින්නේ? මෙම අවිද්‍යාවම තවදුරටත් මා දරා සිටිනවද? නැත්තම් මේ අවිද්‍යාව ප්‍රහාණය කරනවද? මේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරනවද? ඔබ තුළම සංවාදයක් ඇතිවෙන්න ඕන, සම්මර්ෂණයක් ඇතිවෙන්න ඕන. වැරදි දැකීම්, හරි දැකීම් බවට පෙරලන්න පුළුවන්, සකසන්න පුළුවන් මේ සම්මර්ෂණ ඥානයේ විචාර බුද්ධිය පවතින්නේ මේ මිනිස් මොළේට. ඒ නිසා ඔබ මිනිසෙක් වෙලා ඉපදීමේ භාග්‍ය නිසා තමයි මේ ආත්මය අභිභවා යන ඥානයක්, ශක්තියක්, චිත්තයක් නිර්මාණය කරන්න පුළුවන්කම තියෙන්නේ. මේක කරන්න බෑ කිය තිරිසන් ලෝකේ කිසිම සතෙකුට කරන්න බෑ. නිවන් දකින්න එක තිරිසන් සතෙකුට කවදාවත් කරන්න බෑ. එහෙනම් නිවන් දකින්න නැති සියලු දෙනාමත් තිරිසන්ව තමයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතර හිටියත් කවුරු හිටියත් පින්නතුනේ නිවන් දැක්කේ නැතිනම් එයා අර තිරිසන් කියන ගණේ ඉන්නේ. ඒක මගේ ගුරු ස්වාමීන් වහන්සේලා උගන්වපු දෙයක්. ඒගොල්ලෝ තිරිසනේ තමයි ඉන්නේ. සුඛ දුක්ඛ උපේක්ෂා කියන අවස්ථා තුනක ෂණ තුනක වාසය කරන නිසා තිරිසන්. එතනින් එහාට යන කෙනා තමයි තිරිසන් අත්භවින් මිදෙන්නේ. අන තිරිසන් භවෙන් මිදිච්ච කෙනෙක් තමයි බෞද්ධ වෙන්නේ. භවය උද්ධ කරපු කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙමනම් ඊට මෙහා ඉන්න හැම දෙනාම තිරිසන් කියන ගණේට අයිති වෙනවා. මනුෂ්‍ය ආත්මය තුලත් ඉන්නවනේ මනුස්ස තිරිසන්, මනුස්ස දේව, මනුස්ස පෙරේත වගේ ගණ තියෙනවා. අපි හිතාගෙන හිටියට තිරිසන් සත්තු කියන්නේ අර පිටින් ඉන්නයි කියලා නෑ. මනුෂ්‍ය ආත්ම මේ රැගෙන තිරිසනේ පමණක් ජීවත් වෙනවනම් සම්මර්ෂණ ඥානයක් නැත්නම් ඒ ඇත්තෝ තිරිසන් කියන ගණයට තමයි වැටෙන්නේ පිනතුන. ඒකෙන් අත් මිදෙන්න ඕන. තිරිසන් ගණයෙන් මිදෙන්න ඕන. ඔබට පෙන්නුවොත් ඔබ මොනතරම් අභාග්‍යවන්ත තැනකද ඉන්නේ කියලා. මෙතන ඉන්න පින්නතුන් විතරක් නෙමෙයි මම මේක කතා කරන ලෝකේ බණහන සියලු දෙනාටම මේ කියන්නේ. ඔබ ඒ තරම් ඉතාම තැති ගැනීමකට ලක් වෙනවා. හරියට සර්පේ පාමුල ඉන්න මිනිස්සෙකුට ඔහු දන්නේ නැහැ සර්පෙක් තමගේ කකුල් දෙක මුල ඉන්නවා කියලා. විශාල භයානක සතෙක් පොළඟෙක් නැයෙක් විසගුරු සතෙක් ඉන්නවා කියලා. හැබැයි ඔහු දන්නේ නැතුව ඉන්නකම් බොහොම හරි ලස්සනට ඉන්නවා. එක පාරට පෙන්නුවොත් ඔහුගේ ළඟ ඉන්න නේද සතා. ඔහු ඉතාම භීතියකට තැති ගැනීමකට පත් වෙනවා. ආන් ඒ වගේ තමයි පින්නතුන ජීවිතයේ තියෙන ඝෝර භයංකාර තත්ත්වය ඔබට හරියට පෙනුනොත් ඔබ දැක්කොත් ඔබගේ ලෝම කෙලින් වෙනවා, හිරිගඩු පිපෙනවා. ඔබ ඒ තරම් තැති ගැනීමකට පත් වෙනවා. මම මෙච්චර භයංකාර තැනකද මේ ජීවත් වෙලා තියෙන්නේ කියලා ලෝකේ ඉන්න සීල දෙනාට මතක් කරන්න. ඒ තරම් භයංකාර තැනක ඉන්න පිනතුනේ. සතර අපාය හැම වටින්ම වට වෙලා තියෙන මිනිස්සුන්ගේ ජීවිතවල. ව්‍යාධි දුක, ජරා දුක, මරණ දුක පිනතුනේ හැම තැනින්ම වට වෙලා තියෙන්නේ. හාත් පස ගිනි ගන්න තැනක ඉන්නවා වගේ. මේකෙන් එළියට පනින්නේ අතිශයින් දුර්ලභ කෙනෙක් පමණයි පිනතු. අතිශයින් දුර්ලභ කෙනෙක්. ඒ දුර්ලභ කෙනා ඔබ වන්න. ඒ ශක්ති සම්පන්න සිංහ රාජයා ඔබ වන්න. තමන්ගේ සාංසාරික පුරුදු අවිද්‍යාසහගත මනසට අභියෝග කරන්න පින්නතුනේ ලොකු ශක්තියක් ඔබ ළඟ තියෙන්න ඕන. ඒක ධර්මය අහලා ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේගේ පැත්ත තුලින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මානුකූලව හඳුනා ගැනීම තුල හටගත් ශ්‍රද්ධාව තුලින් ධර්මයේ තුල තියෙන අවෙච්ච ප්‍රසාදයේ තුලින් හටගන්න බලයක් පින්නතුනේ සතර සම්‍යප්පදානය. ඒ බුදුරජාණන් වහන්සේ ධර්මය, ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත් උතුමෝ සිටිනවා කියන බය නැති කරන පිනතුනේ. මට ඒගොල්ලෝ ඉන්නවා කියන ශක්තිය ලැබෙනකොටම බය නැති වෙනවා. අපි හිතත් එක්ක සටන් කරලා මේ ජය ගන්න හදන්නේ. හිතත් එක්කයි අපි සටන් කරන්න ඕන. ලෝකයේත් එක්ක සටන් කළා ඇති. දැන් අපි හිතත් එක්ක සටන් කරමු. හිතත් එක්ක සටන් කරන්නේ හිතින්ම නෙමේ. ඒකත් හොඳට මතක තියාගන්න ඕන. සිතත් එක්ක සටන් කරන්න හිත ඉඩ දෙන්නේ නැහැ. සිතෙන් එළියට ඇවිල්ලා තමයි හිතත් එක්ක සටන් කරන්නේ. සිතෙන් බැහැරට ඇවිල්ලා තමයි සිතත් එක්ක සටන් කරන්නේ. බොහෝ දෙනෙකුට මේ ලෝකේ හිත ජයගන්න බැරි වෙලා තියෙන හේතුව තමයි ඔවුන් හිතත් එක්ක සටන් කරන්නේ හිතෙන්මයි. ඕක සම්මර්ෂණය කරලා හොඳට බලන්න ඇත්තද නැද්ද කියලා. ඔබටත් ඔය වැරදිල්ල තමයි වෙන්නේ. හිතත් එක්ක සටන් කරන්නේ හිතෙන්මයි. එහෙම බෑ පින්නතුනේ. ඒකට බාහිර වෙන දෙයක් යොදා ගන්න සිද්ධ වෙනවා. දැන් කළු ගලක් කඩන්න අපි කළු ගලක්ම නෙමෙයි යොදාගන්නේ. ඔව් බාහිර දෙයක් යකඩයක් උගුරක් අපි යකඩයක් යොදා ගන්නවා. ඒ වගේම හිත කියන එක සටන් කරන්න හිතත් එක්ක අපි බාහිර දෙයක් තමයි යොදාගන්නේ. ඒ චිත්තචෛතසික ධර්මය අතර තියෙන උපාදානස්කන්ධය අතර තියෙන දෙයක් යොදාගන්නේ නෑ. යොදා ගත්තොත් පින්නතුනේ ඒක වෙන්නේ නෑ. අපි කොහොමද දන්නවනේ ප්‍රතිවිරෝධතා තමයි හැමතිස්සෙම අපි යොදාගන්නේ කියලා. දැන් ගින්නක් නිවන්න අපි යොදාගන්නේ ජලය. එතකොට ගින්න නිවන්න බෑ ගින්නේ. ඒ වගේ පින්නතුනේ හිතක් දමනය කරන්න හිතක් දුරු කරන්න අපි යොදාගන්නේ හිතම නෙමෙයි. හිතෙන් බාහිරයට ඇවිල්ලා තමයි වෙනත් දෙයක් උපකාර කරගෙන තමයි මේ හිත මේ නැති කරන්නේ. එතකොට බුද්ධ ආදී මහෞත්තම ආර්ය ශ්‍රාවකයෝ දේශනා කරපු දේවල් තියෙනවා අපිට. කොහොමද තියෙන්නේ? අදිචිත්ත අදිඥාන කියන්නේ ඔන්න ඔතන. අදිචිත්තයක් කිව්වම චිත්තයක් නෙමෙයි තවදුරටත්. හොඳට මතක තියාගන්න. අදිඥානයක් කිව්වම තවදුරටත් ඥානයක් නෙමෙයි. ඥානෙම අදි කියලා කියනවා. අදි කියන එකෙන් මෙතනින් අදහස් වෙන්නේ අතික්‍රමණය කරපු. එතනින් එහා ගිය කියන එකයි. වෙනත් එකක්. ඊට සමාන එකක් නෙමෙයි. අසමාන එකක්. තේරෙන්න තමයි ධර්මයේ රස තේරෙනවා. තේරුම් ගන්න ටිකක් අවදිය වැඩි කරගන්න ඕන තමයි. නමුත් තේරෙන්නේ නැහැ කියන හැම අවස්ථාවකම ඔබට තියෙන එකම විසඳුම තමයි තව තේරුම් ගැනීම සඳහා සම්මර්ෂණ ඥානය තව තව තීව්‍ර කරන්න ඕන. තව තව ශක්ති සම්පන්න කරන්න ඕන. තව තව ඍජු කරන්න ඕන පින්තුනේ. ඒක එක සැරයක් දෙකක් තුනක් විතරක් නෙමෙයි ලක්ෂ කෝටි වාරයක් හරි මම මේක බලලා මම තේරුම් ගන්නවා මේක වටහා ගන්නවා කියන තැන ඉන්න ඕන. පින්නතුන් දන්නවනේ ශාසන ඉතිහාසයේ මොන තරම් දුක් විඳද කියලා. චක්කුකාල හාමුදුරුවගේ උත්තමයේ ඇස් දෙක අන්ධ වෙනකන් මේක හෙව්වා. ඇස් පිළිබඳවවත් සැලකිල්ලක් නැතුව අනේකාකාර පින්නතුන්ට තියෙන දෙපා කැඩල දෙපාවල් වලින් ලේ වැගිරෙද්දි ඒව ගැන නොතිකා සක්මන් කරමින් භාවනා කරා. මේ සම්මර්ශන ඥානයේ මේ විදර්ශනාවේ තමයි යෙදුණි පින්නතුනේ. හැම ඉරියව්වකම මේ විදර්ශනාවේ යෙදෙන්න පුළුවන්. වැතිරිලත් පුළුවන්, ඇවිදිනුත් පුළුවන්, වාඩි වෙලත් පුළුවන්, හිටගෙනත් පුළුවන්, ඕන ඉරියව්වක පුළුවන්. සතර සතිපට්ඨානයේ පුළුවන්. ධර්මයේ තුල සිත පිහිටුවා ගන්න, සිහිය පිහිටුවා ගන්න මේ දරණ උත්සාහය. සතර ඉරියව්වම. ඔබත් මේ දරන්නේ මේ මොහොතේ වාඩි වෙලා ඉරියව්ව. පාවිච්චි කරමින් මොකද්ද මේ? ධර්මයේ තුල සිත පිහිටුවා ගන්න. ධර්මයේ තුල සිත පිහිටෙන්නේ තමා තුල අවිද්‍යාව දුරු වීමෙන්මයි සම්මාදිට්ඨිය පහළ වෙන්නේ. අධර්මයේ පහව යාමෙන්මයි ධර්මයේ පහළ වෙන්නේ. දැන් ඔබ පිඟානක් පිරිසිදු කිරීම ගත්තොත්, ඒ පිඟානේ පිරිසිදුකම අලුතෙන් ගෙනල්ලා එකතු කරන්න බෑ. පිරිසිදු කියලා වර්ගයක් කොහෙන් හරි ගෙනල්ලා දාන්න බෑ මේකට. පිඟානේ තියෙන ඉඳුල් කුණු සේදී යාමම තමයි පිරිසුදුකම කියන්නේ. අන්න ඊට පස්සේ අපි කියනවා ප්ලේට් එක පිරිසුදුයි කියලා. එහෙම නැතුව අපේ මේ අපිරිසුදුකම් ටික මෙතන තියාගෙන ඉඳි පිරිසුදුකම ආනයනය කරන්න පුළුවන්කම නෑ. ඒක කරන්න ලෑස්ති වෙන්න එපා. තමා තුළට හැරෙන්න. තමා තුළ තියෙන අවිද්‍යාව සහගත දැකීම් සංකල්ප ඉවත් කරන්න පින්නතුනි. තමන් මේ දකින්නේ හරි විදියටද? තමන් මේ ලෝකෙ විඳින්නේ හරි විදියටද? තමන් මේ ලෝකෙ ස්පර්ශ කරලා තියෙන්නේ හරි විදියටද? ඒක තමා තුළින් අවබෝධ කරගන්න ඕන. අපි කියලා වැඩක් නැහැ ඕක වැරදි විදියයි හරි විදියයි කියලා. තමන්ම තේරුම් ගන්න ඕන, තමන්ටම දැනෙන්න මේක හරි විදියද වැරදි විදියද කියලා. පච්චත්තම් වේදි තඹු විඤ්ඤෝ හේති. මේ මාගේ දැකීම ගලා යන්නේ සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන්ද? එවනම් මේ මොනතරම් භයානකයිද, මොනතරම් අවිද්‍යා සහගතයිද? ඒ අවිද්‍යාව දුරු කරන තාක්කල් තමන්ට විද්‍යාව පහළ වෙන්නේ නැහැ, ආලෝකය පහළ වෙන්නේ නැහැ. දුකම තමයි විඳින්න වෙන්නේ පිළිද. මොන තරාතරමේ හිටියත්, මොන පෝසතා වෙලා හිටියත්, මොන ජනාධිපතිවරයා වෙලා හිටියත් දුකෙන් නම් ගැලවීමක් නැහැ පිළිතුරු. අවිද්‍යාවෙන් ගැලවෙන්නේ නැතුව දුකෙන් නම් ගැලවීමක් නැහැ. පංච උපාදානස්කන්ධයෙන් ගැලවෙන්නේ නැතුව දුකෙන් නම් ගැලවීමක් නැහැ. සදායතන වලින් ගැලවෙන්නේ නැතුව දුකෙන් නම් ගැලවීමක් නැහැ. අතීත අනාගත වර්තමාන කාලයෙන් ගැලවෙන්නේ නැතුව දුකෙන් නම් ගැලවීමක් නැහැ. පින්නතුනි ත්‍රිවේදනාව මුල් කරගත් සියලු වේදනාවන්ගින් ගැලවෙන්නේ නැතුව දුකේ නම් පින්නතුනි ගැලවීමක් නැහැ. ලෝකයෙන් ගැලවෙන්නේ නැතුව පුජ්‍යලත්වයක් තබාගෙන මිනිස්සෙක් පින්නතුනේ සෑහෙන්න දුක් විඳින ජීවිතේ පුරාම. ඒක හරියට මෙන්න මේ වගේ සිද්ධියක් පින්නතුනේ. මිනිස්සෙකුට දෙනවා ගමකින් ගමකට ගෙනියන්න විශාල බර පෙට්ටියක් දෙනවා. ඒක මිනිස්සයා මේක ඔළුවට තියාගෙන කර උඩ තියාගෙන ගෙනියන්න ඕන. ඉතින් මිනිස්සයා මේක හිතනවා මේක රත්තරන් කියලා. මේක තියෙන්නේ මැණික් කියලා. හරි පරිස්සමෙන් අරන් යනවා. බොහොම පරිස්සමෙන් අරන් යනවා. ඒත් අවසානයේ ගොඩාක් දුක් විඳමින් ගෙනියන්නේ මේක. ඒත් අවසානයේ ලිහලා බලනකොට ඒක ඇතුලේ කුණු ගොඩක් දැක්කෝ. ඈ ඒක ඇතුලේ තියෙන කිසිම වටිනාකමක් නැති දේවල් ටිකක් කියලා දැක්කෝ. ඔහුට මොකද හිතෙන්නේ? අනේ අනිච්චන් දුක්ඛේ සංසාරේ මං වගේ මෝඩෙක් තෑග්ගක් කියලා මට හම්බුණා ලොකු පෙට්ටියක්. මම මේක ගමටම සැතකුම් දාස් ගානක් ගෙවාගෙන කර තියාගෙන ගෙනාවා. අනේ අනිච්චන් මේ නොවටිනා දෙයක් තමයි මට මේ දීලා තියෙන්නේ කියලා සංවේගයට පත් වෙනව අර ගෙවාපු කාලය ගැන. ඔය හා සමානමයි පින්නතුනේ. මමත් ඒ දුරු කරපු දවසට මම මමෙක් කියලා කර තියාගෙන ආවා. කුණු පෙට්ටියක් කර තියාගෙන ආවා. ලියල බලද්දී අනේ මෙච්චර කාලයක් මම මේ මමෙක් කියලා දුක් විඳේ අප්‍රමාණව වේදනා ගත්තේ මෙන්න මේ හිස් දේ කර තියාගෙන තමයි. මේ පිළිකුල් සහගත දේ කර තියාගෙන තමයි ආඩම්බර වුණේ කියලා රැවටීමක් නැති වෙන පිනතුනේ. රැවටීමක් තියෙන්නේ. දැන් ඔබට ඔබ හරියට දන්නේ නැත්නම් කාට හරි පුළුවන් මැණික් ගලක් කියලා වීදුරු කෑල්ලක් විකුණන්න. බැරිද? පුළුවන්. එතකොට රැවටෙනවා. රැවටිලා එයා ඒක මුද්දකටත් අල්ලගෙන කියනවා මේ මම මැණික් ගලක් මේක සෑහෙන ගාණක් දීලා ගත්තේ කියලා කියනවා. ඉතින් ඒ ආඩම්බරේ එයාට තියෙනවද නැද්ද? තියෙනවා. එයා ඉන්නහින මැණික් දන්න කෙනෙක් අල්ලලා බල්ලක් ඉතින් කියලා hina වෙලා ආ කවන්නෑ ඔයා ඔක දාගෙන ඉන්නකෝ කියලා යනවා. තේරෙනා නේද? මොකද හිත නරක කරන්න හොඳ නැහැනේ. ඒ හරියට දන්න කෙනා කියාව ඕක මේ රැවටීමකින් අරන් තියෙන ඕක මැණිගලක් නෙමෙයි කියයි. ඒ වගේම රත්තරන් වාගේ දෙයක්. රත්තරන් කියලා විකුණලා ඒ මිනිස්සය දරාගෙන ඉන්නවා. ඒක රත්තරන් කියලා හිතාගෙන ඉන්නවා. කවදක හරි පරීක්ෂා කරලා බලන්න හරි බැංකුවකට තියන්න හරි මෙන්න ගියේ පුදාසර බැංකුවෙන් කියනවා මේක රත්තරන් නෙමෙයි. මේක තනි රත්තරන් නෙමෙයි කියලා කියනවා. අනේ ඉදාට තමයි තේරෙනවා තමන් ඒ වගේ තමයි ජීවිතයේ පරීක්ෂාවට ලක් කරන තුරු රැවටීම උජාරුවෙන් දරා ගන්න. පෙට්ටිය ඇරල බලන තුරු රැවටීම සංකල්පයේ උජාරුවෙන් තේරෙනවා. එනතරේ ওই වගේ දේවල් සමහරලාට අපේ යෞවන කාලේ අපිටත් වෙලා තියෙනවා. ඉතින් අපේ උපන් දින දවස්වලට එහෙම ඔය පාසල්වලදී එහෙම නැත්නම් ඒ මිත්‍ර කාලෙදී එහෙම මිත්‍රයෝ එකතු වෙලා ඔය වගේ හොඳ තෑගි දෙනවා. තෑගි දුන්නාම හරි බරටක් තියෙනවා. ඉතින් අපි වැගේ දාගෙන ගිහිල්ලා බලනකොට එක්ක ගඩොල් කැට. ඈ මොනවා හරි ගල් ගෙඩි හොතලා දීලා තමයි ඒක ඇතුලේ තියෙන්නේ. ඉතින් කරන් දෙයක් නැහැ. ඉතින් hina වෙලා ඉන්නේ තියෙන්නේ කරන් දෙයක් නැහැ. එහෙම දේවල් කරනවා නේ. මේ රැවටීම වගේම තමයි පින්නොත්තර මේ ආධ්‍යාත්මික රැවටීම ඒකේ නිදහස් වෙන. ඔබේ දැකීම් න්‍යාය, ඔබේ කල්පිත න්‍යාය, ඔබ දරාගත්ත දේ, ඔබ ජීවත් වෙන තැන, ඔබේ මනස පිහිටවාගෙන ඉන්න තැන කොතනද? එතන සම්පූර්ණයිද? සක්සස්ද? අංග සම්පූර්ණ වෙලා කම්ප්ලීට් වෙලාද තියෙන්නේ? අඩුවක් තියෙනවා නම් ඒක ඔබට දැනෙනවා පින්නතුනේ. ඒක අවබෝධය තමා දෙසට යොමු කිරීම තුළින්ම තමයි පින්නතුනේ ඒක තේරුම් ගන්නෙ. දැන් වාහනයක වුණත් පින්නතුනේ වාහනයක් නොදන්න කෙනෙක් වාහනයක් අරගෙන ගියාට එයා ඒ වාහනේ පොඩි දෝෂයක් හරි මොනවා හරි තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. වාහනයක් ගැන හොඳට කිමිදිලා බලන කෙනෙකුට තමයි පොඩි දෝෂයක් හරි පොඩි ගැස්සිල්ලක් හරි පොඩිම පොඩි චලනයක් හරි සිදුවෙන තැනින් ඒ දෝෂයක් මෙතනින් එනවා මේ තියෙනවා කියලා ඒක තේරෙන්නේ. ඒ වගේම සමහර කෙනෙකුට කියන්න පුළුවන් මේ දෝෂේ තියෙන්නේ අහවල් තැනේ කියලා. නේද මහත්තයා? ඩක්කර් කියන්නත් පුළුවන්. කියන්නත් පුළුවන් අහවල් තැන අහවල් පින් එකේ අහවල් තැන අහවල් නට්ටකේ මේ දෝෂේ තියෙන්නේ කියලා. මොකද ඔහු ඒක අධ්‍යයනය කරමින් ඉන්න කෙනා. දකින්න කෙනාට අනිත් කෙනාට තේරෙන්නේ නැහැ. ජීවිතෙත් එහෙමයි පින්නතුනේ. ජීවිතය ගැන හොඳට අවධානයෙන් සහ අවබෝධයෙන් බලන කෙනාට තමයි ජීවිතේ මට අහවල් තැන පොඩි දෝෂයක් පොඩි කිරිකිරි සද්දයක් එනවා. මේ අහවල් තැන මෙතන මේ මේ දේ ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ. ඒකටයි ආත්ම ගවේෂණය කියලා කියන්නේ. බාහිර දෙයක් නම් පිට කෙනෙකුට කියලා හදාගන්න පුළුවන්. ඒත් ඔබේ හිතන ඔබම හදාගන්න ඕන. පිට කෙනෙකුට ඕක හදන්න බෑ. පිට කෙනෙකුට පුළුවන් කල්යාණ මිත්‍රත්වයේ උදව්ව ලබා දෙන්න පුළුවන්. ඔබම ඔබේ දේවල් වෙනස් කරගන්න ඔබ කැමති නැත්නම් අපිට වෙනස් කරන්න බෑ. හැබැයි ඔබ කැමැත්තෙන් ඉන්නවා නම් මට මේ දුකෙන් නිදහස් වෙන්න ඕන. මට ආත්ම දුස්සියෙන් නිදහස් වෙන්න ඕන. මට මේ ලෝකේ සියල්ල අත්හරින්න ඕන. මට මේ ඉන්ද්‍රයන්ගෙන් නිදහස් වෙන්න ඕන. මට මේ ලෝකෙන් නිදහස් වෙන්න ඕන. මේ මනසින් මේ දුක් විඳින මනසින් මම නිදහස් වෙන්න ඕන කියන තැන ඔබ ඉන්නවා නම් ඔබට නිදහස් වෙන්න මඟ පෙන්වන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියන්නේ ඇස අතහරින්න, කන අතහරින්න, දිව අතහරින්න, නාසය අතහරින්න, ශරීරය අතහරින්න, මනස අතහරින්න, රූපය අතහරින්න, වේදනාව අතහරින්න, සංඥාව අතහරින්න, සංකාරය අතහරින්න, විඥානය අතහරින්න. ඕව නේද එළිලා ඉන්නේ කුඩෙල්ල වගේ. ඕව අතහරින්න. ඕව අල්ලගෙන ඉන්නකම් ඔබට දුක. දැන් කාට හරි විදුලි සැර වදිනවා කම්බියක් අල්ලගෙන. එතකොට අපි ඉක්මනින් එයාට විදුලි සැර වැදිද්දී ආ වේදනාවට පත් වෙනකොට මොකද්ද කියන්නේ? ඔය කම්බිය අතාරින්න. ඔය ලීය අතාරින්න. ලීයක් කරා නම් වදින්න අපි කියනවා ලීය අතාරින්න. අතාරින්නේ නැති වුණොත් මරණයටපත් වෙනවා. ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ මේ දේවල් අතාරින්න කියන්නේ පින්දුර. විදුලි සැර වැදෙන මිනිස්සෙකුට ඒව අතාරින්න කියන වගේ තමයි ඉන්ද්‍රයන් සය සදාහයතන කාලය වේදනාවන් පංච උපාදානස්කන්ධය අතාරින්න අතාරින්න කියලා බුදුහාමුදුරු අපිට මතක් කරන්නේ. හැයි ඔබ වේදනාවට පත් වෙනවා, ශෝකයට පත් වෙනවා, අපායේ අනන්ත දුක්වලට පත් වෙනවා, ඔය අත්හැරී නැති වුණොත්. අත්හැරීම. අත්හැරියාම මොනවද දැනෙන්නේ? අන්න පින්නතුනේ හිසේ තිබුණු මල්ලක් බිමින් තිබ්බා වාගේ. උලගෙන ඉන්නකම්, දරාගෙන ඉන්නකම්, අල්ලගෙන ඉන්නකම් වේදනාවයි. බිමින් තිබ්බා වගේ පුදුම සැහැල්ලුවක් ස්වාමීනි. ඔබ ළඟ නෑ, කිසි දෙයක් නෑ. මනෝමය ධාතුන් ටිකක් කර තියාගෙන ඔය දැන් ඉන්නේ. ඉන්නවනම් මේ මොහොතේ ගෙවල් දොරවලත් නෑ, යාන වාහනත් නෑ, දූ දරුවොත් නෑ, ධන සම්පත් නෑ, මුකුත් නෑ. මේ නිදහසේ ඉන්නේ. මොනවද අල්ලගෙන ඉන්නේ? සංකේත ටිකක් පමණයි. විඳිනව නම් විඳින්නේ සංකේත ටික දුකක්. මිරිඟුවක දුකක් විඳින්නේ පින්නතුනේ. මිරිඟු දුකක් විඳින්නේ. ඇයි මිරිඟු දුක කියලා කියන්නේ? තියෙනවා කියලා රැවටිච්ච නැති දෙයක් පස්සේ දුවන. ඒකනේ මිරිඟුව කියන්නේ. තියෙනවා මෙන් පෙනෙන නැති දෙයක්. එතකොට ඔබට වෙලා තියෙන්නේ මොකද? මේ මම තියෙනවා මෙන් දැනෙන නැති දෙයක්. මගේ තියෙනවා මෙන් දැනෙන මගේ ඉඩම කඩම ස්වාමියා භාර්යා දරුවෝ මිත්‍රයෝ ධනය නේද? තියෙනවා මෙන් දැනෙන නැති දෙයක්. තියෙනවා මෙන් දැනෙන නැති දෙයක්. මිරිඟු ධර්මය. ඒ නැති දෙයක් කියලා මා කියන එක හරි නෑ. ඒක ඔබ කියන්න ඕන. අපි විදර්ශනා කරන්න කරන්න පින්නතුනේ විදර්ශනා ශක්තියින් වැඩි වෙනවා. ඒක නෑත්තනේ. අපි පොඩි පොඩි ගණන් හදන්න 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 මොකද වෙන්නේ? අපිට ගණන් හැදීමේ හැකියාව වර්ධනය වෙනවා ටික ටික ටික. එතකොට මේකත් ඒ වගේ තමයි පින්නතුනේ. අපි ජීවිතය ගැන විදර්ශනා කරන්න 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 විදර්ශනාව ශක්තියින් වැඩි වෙනවා. විදර්ශනා ශක්තියින් වැඩි වෙනවා. මග සමාධීන් තුළ කිසි විටක එළඹ ගන්න නැතුව අපි දිගින් දිගටම විදර්ශනාවේම ඉදිරියට ගමන් කරන්න ඕන. මග සමාධීන් තුළ එළඹ ගන්නවා කියලා කියන්නේ පොඩි ගිමන් හැරීමක් වගේ දෙයක්. නැවතත් අපි විදර්ශනාව ආරම්භ කරන්න ඕන. එහෙම යම් තැනක සමාධියක් ලැබුණාම ඒකෙන් සෑහීමටපත් වෙන්න එපා කියලා කියනවා. අනුමාන ඥාන ලැබෙනෝ, ප්‍රත්‍යක්ෂ ඥාන ලැබෙනෝ, සමාධි ඥාන ලැබෙනෝ, මාර්ගඵල ලැබෙනෝ, සංයෝජනයන් යම් යම් අවස්ථාවල් වල අඩුවීම් ලැබෙනෝ, මේවායින් තුලින් යම් සහනයක් ගොඩ නැගෙනෝ. ඒ ගොඩ නැගුණු තැන මට මේ දැන් ඇති කියලා නැතර වෙන්න එපා. ලෞකික ලෝකයේ දේවල් වලින් නම් නැතර වුණාට කමක් නැහැ, තමන්ට වෙහෙසයි මහන්සියි කියලා. නමුත් පරමාර්ථ ලෝකයේ, සද්ධර්ම ලෝකයේ නතර වෙන්න එපා කියන පණිවිඩය තමයි බුදුවරු දෙන්නේ. තේරුණා නේද? එහෙම සෝවාන් මාර්ග ඵලයෙන් කියලා, සකදාගාමී මාර්ග ඵලයෙන්, අනාගාමී තත්ත්වයෙන්වත් එහෙම නතර වෙන්න එපා කියන එකයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. ඒක ආධ්‍යාත්මික ලෝකයේම නතර වෙන්න එපා. තමන් ගමන් කරන්න ඕන තමන්ගේ ඒ නිර්වාණ ධාතුව මොන ගැනක. නිර්වාණ ධාතුව කිව්වම මොකද්ද ඔබට මැවෙන්නේ? මොකද්ද ඔබට හිතෙන්නේ? ඔබේ ඔළුවේ මොකක් හරි තියෙනවද නිර්වාණ ධාතුව කියලා එකක්? මහා හිස් සංකල්පයක් තමයි ගොඩක් දෙනෙකුට තියෙන. නිර්වාණ ධාතුව, නිර්වාණ සම්පත් ලැබේවා ලැබේවා කියලා කියනවා. ඒක සුදුද, කළුද, හැඩද, හතරැස්ද, විශාලද, බරද, නැද්ද, වර්ණය මොකද්ද, මුකුත් දන්නේ නැහැ. බලනකොට මහා හිස් වචන ටිකක් මේ සුභාවිතා කරලා තියෙන්නේ. නිර්වාණ ධාතුව කියලා කියන්නේ පින්තුනි කිසිම තැනකට බැඳිච්ච, හිරවෙච්ච, කොටු වෙච්ච නැති තැනක් කියන එකයි එකෙන් අර්ථවත් වෙන්නේ. ඈ බැඳීමක් නැති තැන කියන වචනේ පාවිච්චි කරාම සිංහලෙන් ඒක තමයි නිර්වචනය වෙන්නේ, නිර්වාණ ධාතුව. බැඳීමක් නැහැ කියලා කියන්නේ පින්නතුනි ගැටීමක් තියනවද? ගොඩාක් අය ශ්‍රී ලාංකික පියෝ බුද්දිසන් බුද්දිස්ලා හිතාගෙන ඉන්නේ බැඳීමක් නැහැ කියන්නේ ගැටුණට කමන්නේ. ලංකාවේ එහෙමනේ. ගෑණී කුයි මිනිස්සේ කුයි ගහගත්තයි කියලා ටවුන් එකේ කවුරුත් තරහ වෙන්නේ නැහැ. හැබැයි ටවුන් එක මැද ගෑණියක්, පිරිමියෙක් හරි ගෑණියෙක්ගේ මූණ වෙලඳ පිසිපහීප ගැනීම හරි මොනවා හරි කරොත් එහෙම තමයි වාචාල වැඩක් කරා කියලා සලකන්නේ. එනිසා මව්පියෝ බව ලාම්පු නිවාගෙන තමයි මේ 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 හාදුවක් හරි දෙන්නේ මේ තමන්ගේ බිරිඳට හරි. මොකද හේතුව මිනිස්සු හිතාගෙන ඉන්නෝ ඇලීම තමයි වරද, බැඳීම තමයි වරද, ගැටීම ඕකේ, එකට කමන්නේ. ඒක තමයි පියෝ බුද්දිසම්. යාරදීනේ වැරදි විදියට ගිහිල්ලා තියෙන්නේ. ගැටීම කියලා කියන්නේ ඉතාම දරුණු දෙයක්. එතනත් නිර්වාණය ඇහිරිලා තියෙන්නේ. බැඳීමයි ගැටීමයි කියන්නේ දෙකම එකට තියෙන දෙයක්. බැඳෙන්නත් එපා, ගැටෙන්නත් එපා. මේ දෙක තියෙන්නේ පිටින් නෙමෙයි. මේ දෙක තියෙන්නේ ඇතුළතින්. බැඳීම් තියෙන්නෙත් ඇතුළතින්, ගැටීම් තියෙන්නෙත් ඇතුළතින්, බැඳීම් නැති වෙන්නෙත් ඇතුළතින්, බැඳීම් ඇති වෙන්නෙත් ඇතුළතින්. පිටින් මොනවද කරන්න කියන එක එච්චර වැදගත් නෑ. පිටින් කසාද බැඳලා ඉන්නත් පුළුවන්, නැති වෙලා ඉන්නත් පුළුවන්, බැඳී නැතුව ඉන්නත් පුළුවන්, ඇතුව ඉන්නත් පුළුවන්. එයා ඇතුළතින් කරන දේ තමයි වැදගත් වෙන්නේ. බාහිරම් පරිපජ්ජසී කියන එක වැදගත් වෙන්නේ. අභ්‍යන්තරං ගහනනම් අභ්‍යන්තරයේ තියෙන ස්වභාවය වැදගත් වෙන්නේ. දැන් අපේ උදවිය ගොඩාක් මේ බාහිර ප්‍රතිපත්ති වලින් අතෑරලා ඉන්නවා, සම්මාදිට්ඨිකව ඉන්නවා. නමුත් ඇතුළතින් ගිනි ගන්නවා. හිත ඇතුළෙන් ගිනි ගනමින් ඉන්නවා. වැඩක් තියෙනවද? හිතෙන් පිරිසිදු මිනිස්සු නේද අපිට ඕන? රඟපාන මිනිස්සු අපිට වැඩන්නේ නැහැ. උඩි මායාවට එන මිනිස්සු වැඩන්නේ නැහැ. හදවතින් පිරිසිදු අය අපිට ඕන. හදවතින් පිරිසිදු අය පින්නතුනේ ওই පාරේ තියෙන කුණුකානුවක් අස් කරත් ඒ මිනිස්සය පිරිසිදු කෙනෙක්. අපි කියන්නේ ඒ මිනිස්සය අපිරිසිදු කෙනෙක් කියන්නේ මතු පිටින් බල්ල. ඈ ගරාජ් එකක වැඩ කරන මේ මජන් ඇඳුමක් ඇඳගෙන හිටියත් ඒ මිනිස්සයා පිරිසිදු කෙනෙක්, හදවතින් පිරිසිදු කෙනෙක්. දාරු චීවර බුද්ධ කාලයේදී ඇඳුන්නේ නැහැ පින්නතුනේ. කොලාතු එල්ලගෙන ගස්පොතු වලින් එල්ලගෙන විලි වහගෙන හිටියේ රහතන් වහන්සේ කෙනෙක්. හදවතින් පිරිසුදු. ඉතින් හිතන්නකෝ සුන්දර ශරීරයක් පෙනුමක් තියෙන්න ඇති කියලා මේ දාරු චීවරට තිබුණද? එහෙම නැහැ. වැඩි ජනතාවගේ කෙනෙක් දැක්කා වගේ ඔන්න මතක තියාගන්න. දැනටත් වැද්ද හොඳට තරං අරලා ඉන්නෝ. එහෙම නෙමෙයි. මේ ඒ කාලේ අර කොලාතු වහගෙන හිටපු තත්ත්වයේ කෙනෙක් කියලා හිතන්නකෝ. හඳුන්නේ සුන්දර සමයකද බුදුහාමුදුරු ඉපදිලා තියෙන්නේ? බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහෙනි පින්නතුනේ අවුරුදු 100ට වඩා අඩු ආයුෂ තියෙන කාලේ. ඒක තමයි බුදු කෙනෙක් මේ අවුරුදු 120ත් 160ක් වගේ ආයු පවතින කාලයකදී මේ බුදු කෙනෙක් පහළ වෙලා තියෙන ඒකයි. ඒ සමයේදී සමහර අය 120 160 ජීවත් වුණා. පරමාවිශ අවුරුදු 125 ගොඩාක් රහතන් වහන්සේලා මේ සහ ඒ භික්ෂුන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා අවුරුදු 125. දැන් 100ක් ඉන්නවා කියන්නේ පුදුම අභියෝගයක්නේ. ආයුෂ කෙටි. එතකොට මේ කෙටි කාලේ බුදු කෙනෙක් උපදින්නේ නැති නිසා තමයි මේ කාලේ බුදු කෙනෙක් ඉපදෙන්නේ. එතකොට නිකම්ම බුදු කෙනෙක් නිකන් උපදින්නේ නැහැ නෙමෙයි. කතාව මොකද්ද දන්නවද හේතුව? ප්‍රඥාහීනයි. එතකොට ඔය ඇත්තන්ට අපිට මේ කාලේ මොකද්ද තියෙන්නේ? අපේ ප්‍රඥාව හීනයි, දුර්වලයි. මේ මහා ප්‍රඥ්‍ය මහා විද්‍යාව තියෙන මහා තාක්ෂණයක් තියෙන යුගයක් හැටියට දකින්න ජීවිතේ දකින්න දක්ෂ නැහැ. කුසලයේ වඩන්න දක්ෂ නැහැ. ධර්මයට, සාධාරණයට, යුක්තියට ගරු කරන්න ලෝකේ දක්ෂ නැහැ. කා මරාගෙන, ඇන කොටාගෙන, එක එකිනෙක පරයාගෙන, ඈ ජීව ආයුධ හදාගෙන, න්‍යෂ්ටික අවි හදාගෙන මේ දිනු මිනිස්සුද? යකඩ කෑලි වලින් දිනු වුණාට සාධාරණ සිතිවිලි උපදවන්න මිනිස්සු දක්ෂ නැහැ. ඒකයි මට මේ මොහොතේ මතක් වෙනවා අපේ දලයි ලාමා හාමුදුරන් වහන්සේ කියපු වදනක්. මම දුටුවා මිනිස්සු කොච්චර දුප්පත්ද කියලා කියනවනම් ඒ මිනිස්සුන්ට දෙන්නේ සල්ලි විතරයි කිව්වා. අස්සන කියවනක් නේ. මිනිස්සු කොච්චර දුප්පත්ද කියනනම් ඒ මිනිස්සුන්ට දෙන්නේ සල්ලි විතරයි කිව්වා. නියම වචනේ ලෝකෙට ගැලපෙන. උන්වහන්සේගේ රට මංකොල්ල කාලා, උන්වහන්සේට කිසිම රටකට යන්න දෙන්නේ නැතු ඔක්කොම ඉර කරලා තියෙන උන්වහන්සේ ඒත් මෛත්‍රී කරනවා. සටන් කරන්න එපා, ගහ ගන්න එපා, යුද්ධ කරන්න එපා. නිදහස තිබිය යුත්තේ ආධ්‍යාත්මිකවයි, නිදහස බාහිරෙන් නොවේ තිබිය යුත්තේ කියන වදන හැමතිස්සෙම උන්වහන්සේ දේශනා කරනවා. නැත්තම් චීන අල්ලගෙන ඉන්නේ ටිබෙට් රට. ඉතින් අඩුම තරමේ මේ ලංකාවේ ඉන්න බෞද්ධ නායකයෝවත් උන්වහන්සේ ලංකාවට එන්න කැමති ඉන්න ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වඳින්න, දළදා හාමුදුරුවෝ වඳින්න වීසා එකක් දෙන්නේ ලංකාවේ බුද්ධිස් නායකයෝ. ඇයි චීනට බයයි. චීන කිව්වාම චූ යනවා. ඉතින් හොද්ද කොන්ද කෙලින් තියෙන කසේරුකාව හරියට තියෙන කෙනෙක් නම් අර පරම අවිහිංසාවාදී අර අපේ බෞද්ධ නායක ස්වාමීන් වහන්සේ මේ ත්‍රස්තවාදීන් ගෙන්න ගන්නවා. අර බෝරා මේ බෝරා. අර අපේ උතුම් බෞද්ධ නායකයා මුළු ලෝකෙම බෞද්ධ අභිමානයක් හැටියට දර්ශනයක් ඉදිරිපත් කරන එකම උත්තමයා. ලෝකෙ බෞද්ධ පිළිගැනීමක් තියෙන දලයි ලාමා වහන්සේ නිසා. නැත්තම් මොකෝ අපේ මහානායක හිමිවරු ඉංග්‍රීසි පදයක්වත් කියනවද? දාර්ශනික වදනක් කොහේ හරි කියලා තියෙනවා, එක විදසුන් එකක් කියලා තියෙනවා, දැකලා තියෙනවා, එක බණක්ක්ක් කියනවා ඇහිලා තියෙනවා. නිකන් පන්දී සමාදන් කරනෝ ඇරෙන්නේ නැහැ. උන්වහන්සේලා සමාව භජනය කරන්න ඕන. ඇත්ත කතාව ඒක. ගොඩක් පට්ටන්නම් මුලට හැටහුටමාරක් තියෙනවා. බණක් කියන්න ගියාම මොකක්ක්ක් කියා ගන්න බෑ. ඉතින් මුලට පට්ටන් තිබිල වැඩක් තියෙනවද? ප්‍රායෝගික ධර්මයක් කියන්න බැරුව. ඉතින් ඒ නිසා සාහතිකවල පට්ටන් නම් මට වැඩක්ම නැහැ පිටු. මට පට්ටන් දෙන්න කෙනෙක් ඉන්න ඕන. මට වඩා ඉහළ මිනිහෙක් මට පට්ටන් දෙන්න ඕන. ඒ නිසා ඔය නම්බු නාමකම් හරියට බම්බු වගේ කියලා හිතලා ඒව වැඩක් නැහැ පිටු. ඒ නිසා ලෝකෙ එහෙමයි සැකසෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔන්න ශ්‍රී ලංකාවට වඩමවා ගන්න කටයුතු කරන්න පුළුවන්. අපේ මේ අන්තර්ජාලය හරි ඉන්න දරුවන්ට විශාල වැඩපිළිවෙලක් කටයුතු කරලා උන්වහන්සේලා වගේ අය අනිවාර්යෙන් අපි ලංකාවට මේ කෝටි ගණන් වියදම් කරලා මේ ලංකාව ප්‍රසිද්ධ කරවන්න යන්න ඕනේ. අර උන්වහන්සේ වගේ කෙනෙක් එක දවස් දෙකකට ගෙන්නවා නම් එම මුළු ලෝකෙම ශ්‍රී ලංකාව ගැන දැනගන්නවා. තේරෙනා නේද මේ රටේ ඉන්න ඔය මෝඩ පාලකයන්ට දෙන්න තියෙන උපදේශ? ඈ කෝටි බිලියන ගණන් වියදම් කරලා ඇඩ් දාන්න ඕනේ ගෙන්නන සතියකට. ඒ හොඳටම ඇති. ඒ විතරක් නෙමෙයි වෙන ප්‍රසිද්ධ චරිතත් තියෙනවා. තව තව ඒව ගෙන්න ගත්තනම් අන්න දර්ශන අන්න ක්‍රම වේද ලෝමගේ රට ප්‍රසිද්ධ කරා. අපේ අය ප්‍රසිද්ධ කරන්නේ බෝම්බ පුපුරවලා. එන සුද්දත් එන්නේ නෑ එතකොට. ඉතින් පින්නතුනේ උන්වහන්සේලා මේ මහා දාර්ශනික උතුම් ධර්මයේ දැකපු උතුම් රහතන් වහන්සේලා. සත්‍යවාදී උත්තමයෝ, අවිහිංසාවාදී උත්තමයෝ. වඳින්න ඕන පිරිස. ඉතින් උන්වහන්සේ මම දැකලා උන්වහන්සේ මගේ අත බොහෝම වෙලාවක් මේ සිපගෙන ඉඳලා උන්වහන්සේගේ දයාව ආදරය පෙන්වුවා. අපේ මහානායක හඳුරුගෙන නම් මගේ කවදාවත් එහෙම මට ආදරය පෙන්වලා දයාව පෙන්වලා මගේ අත පොඩ්ඩක් නළලේ තියාගෙන ඔළුවේ තියාගෙන සිපගෙන නැහැ. ඉතින් උන්වහන්සේට කාන්තාවක් අතක් දුන්නත්, පිරිමි කෙනෙක් දුන්නත්, තරුණ ගෑනුලම් මේ දුන්නත්, කවුරු දුන්නත් ඒ පීෙක් වගේ සියලු දෙනාට මේ වගේ ආශිර්වාද කරනවා. එහෙම ඇලජි නෑ මේ පංචස්කන්ධ. උන්වහන්සේ දැන් අපිනේ මේ පිටින් හදාගත්ත කුහක ධර්ම ප්‍රතිපදාවක් හදාගෙන නිකම් මේ අමුතු බමුණෝ වගේ නිගණ්ඨයෝ වගේ වැඩ කරන්නේ. උන්වහන්සේලාට තියෙන චේතාන්විත දර්ශනයක්, මහා පීතෘත්වයක්. තේරණනේ අර දළදා වහන්සේ ගෙනදි හේමමාලාට අපිරිසිදුකමක් ඇති වුනේ නැද්ද කියලා අහනවනේ සමහරවිට වගේදී. ඒ වගේ කියනෝ නේද? එතකොට මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගෙනෙද්දි ඈ අපිරිසිදුකමක් ඇති වුනේ නැද්ද කියලා අහනවනේ. ඒ දෙකම ගෙන අපේ කාන්තාව. හැබැයි කාන්තාවම තමයි දාගන්නෙත් අපි අපිරිසුදු ගෑනු අපිට යන්න හොඳ නැහැ කියලා ඒගොල්ලොම තමයි දාගන්නේ. අඩු කුලයට දාගන්නවා. කරන්න දෙයක් නැහැ. ඒ දර්ශනීය නැති හේතුවෙන් හටගත් මිත්‍යා දෘෂ්ටික සම්ප්‍රදාය. එතකොට අධ්‍යාත්මය තුළ දුර්වල වෙනකොට බාහිර දුර්වලකම් පෙන්නනවා. ආධ්‍යාත්මික දුර්වලකම් හට ගන්නකොට බාහිර දුර්වලකම් පෙන්නනවා. සමාජය තුල පෙන්නනවා. පුජ්‍යලය තුල පෙන්නනවා. එනිසා ඔබ අප්‍රමාදීව මේ ආධ්‍යාත්මික දුර්වලකම් දුරු කරන්න. තමන්ගේ ඇස් ඉදිරියේ තියෙන මේ පටල අඳුරු පටල අයින් කරන්න. ඇස උදා වෙන්නේ එවිටයි. සිද්ධාර්ථ තවුසට ඇස් තිබුණේ නැහැ. මට ඇස් පහල වුණේ අදයි කියලා උදානයක් ප්‍රකාශ කරේ බුද්ධත්වයේදී චක්කුන් උදපාදින්නේ. එහෙනම් ඉතින් ඔය ඇත්තන්ට ඇස් තියෙනවද? අන්ධයි. මේ ලෝකේ ඉන්න මේ මිනිස්සුන්ට ඇස් තියෙනවද? නෑ, ඔවුන් අන්ධයි. අන්ධ විශ්වාස, අන්ධ සංකල්ප, අන්ධ වැඩ පූටියයි. ප්‍රදීපන්න ගවිස්සත අන්ධකාරයේ ඔබ වෙලී ඉන්නේ, අන්ධකාරයේ ඔබ සිනාසෙසී ඉන්නේ. කවුද මේ කියන්නේ? විසාකා මහා උපාසිකාව තමන්ගේ යෙහෙළියන්ට කියන්නේ ප්‍රදීපන්න ගවිස්සත ආලෝකයේ සොයා යන්න. අන්ධකාරයේ වැළපීමෙන් උඩ පැන පැන හිනා වෙවි නැතුන්. ඒ මිනිස්සු කෙල්ලෝ ටික දානේ හදලා පූජා කළා. අවසානයේ ඉතින් කකා බිබි කවුරු හරි ගැන කල්පනා කතා කර කර හිනා වෙවි හිටියා කොක්කණ්ඩ දෙදී. එතකොට විසාකාව ගිහිල්ලා මේ වදන ප්‍රකාශ කරා. ඒක බුදුහාමුදුරු අනුමත කරා. ඒක ධම්මපදේ තියෙනවා. ඉතින් ඒ නිසා ආලෝකයේ ගවේෂණය කරන්න තමන්ගේ ඇස උදා වෙන පිණුතුනේ. මඩත් ඒ දේ තේරුණා ඒ දවසේ. ඊට අවුරුදු 20කට ආසන්න කාලයකට පෙර ඒ දවස උදා වෙච්ච දවසේ තේරුණා දැන් තමයි මගේ ඇස් දෙක ඇරිලා තියෙන්නේ. දැන් තමයි ඇස් දෙක ඇරිලා තියෙන්නේ. ඇසිපිය නොහෙලා බලනවා කියලා කියන්නේත් එතන පිණුතුනේ. මේ මාසස් වලින් නෙමේ බලන්නේ. ආධ්‍යාත්මික ඇසින් බෝධිය දිසා හත් දවසක් බලා සිටියා. ආර්ය දර්ශනයට පත් වෙච්ච අයට ඒ ආර්ය දර්ශනය තුළ පින්නතුනි නොකා නොබී හත් දවසක් ඒක දිහා බලන් ඉන්න පුළුවන්. ඇස් අරගෙන ඇස් පියාගෙන ඉන්න ඕනේ. ඇස බිල්ලන් හෙලා 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 හෙලන්න ඕන. ඇස බිල්ලන් හෙලුවේ නැතුනොත් මේ ඇහැ මේ රෝගී වෙනවා. ඒ කියන්නේ ටික වෙලාවක් යනකොට ඇහි මේ මතුපිට වියලීමටපත් වෙනවා. මේ ඇස පිල්ලන් හෙලන්නේ ඇසේ හැමතිස්සෙම තෙතමනේ ඇති කරන්න ඕන. ශ්‍රාවයක් මේ ඇහි ගෑවෙනවා. ගෑවුනහම මේ ඇස හැමතිස්සෙම තෙතමනේට ලක් වෙමින් ඇසේ ආරක්ෂාව සිවි ආරක්ෂාව සපයනවා. නමුත් උදා වූ දර්ශනය නම් ඇසිපිය හෙලන්නේ නෑ. කියන්නේ මොහොතකටවත් වැහෙන්නේ නෑ කියන එකයි එකෙන් අර්ථවත් වෙන්නේ. තේරුණා නේද වෙනතුන්ට? දැන් මිනිසුන්ගෙන්ට ඒක වැහෙනවනේ. මෙහෙම වැහෙන වැහෙනවා. නමුත් මේක වැහෙන්නේ නැතුව බලා සිටින්න පුළුවන්. වැහෙන්නේ නැතුව බලා සිටින්න පුළුවන්. උදා කරගත් ධර්මයේ දෙස සත් දිනක් බලාගෙන ඉන්න පුළුවන්. බලාගෙන ඉන්න තරමට පින්නතුනේ සිත ගතනේ වෙනවා. ධර්මයේ දෙස බලාගෙන ඉන්න තරමට සිත ගතනේ වෙනවා. වෙන දෙයක් දිහා බලන් හිටියොත් ඒ දේ වැඩෙන්නේ. ධර්මයේ දිහා බලන් හිටියොත් ධර්මය වැඩෙන්නේ. දේශයේ දිහා බලන් හිටියොත් දේශය වැඩි, රාගයේ දිහා බලන් හිටියොත් රාගය වැඩි. වේදනා දිහා බලන් හිටියොත් වේදනා වැඩි, සංඥා දිහා බලන් හිටියොත් සංඥා වැඩි, ධර්මයේ දිහා බලන් හිටියොත් ධර්මයේ වැඩි. තමා විසින් ධර්මය ගවේෂණය කරනවද එහෙම නැත්නම් ඉදිරියට තමා දෙස බලමින් ධර්මය ගවේෂණය කරනවද ඒ කොටස් දෙක තේරුම් අරගන්න තමා විසින් ධර්මය ගවේෂණය කරන්නේ නැතුව තමා දෙස තමා පැත්තට හැරිලා ධර්මය ගවේෂණය කරන්න එවිට ඔබට ඉක්මනින්ම සද්ධර්මය අවබෝධ කරගන්න හැකියාව ශක්තිය ලැබේවි. එහෙමනම් හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. අද දවසේහි දායකත්වය දෙනමින් කටයුතු කරපු වෛද්‍ය සීතාල්විස් මෙතනිය ඇතුළු හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් බලාපොරොත්තු වන්නවා උදේෂ පත්මික පොතුනුවන්ට අධ්‍යාපන කටයුතු සඵල කරගන්නට තුරුණුවන්ගේ දෙවියන්ගේ ශක්තිය ලැබිලා හොඳින් ධාරණ ශක්තිය ස්මරණ ශක්තිය ලැබිලා අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න මේ සියලු ආශිර්වාද බලයක් වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පේමරත්නාල්විස් මහතා සහ සීතාල්විස් එම මැතිනිය ඒ මහත්මාත්මිය ඇතුළු දෙපළ විවාහ ජීවිතයට පත් වෙලා අවුරුදු 28ක් වෙනවා. ඒ විවාහ සංවත්සරයේ 28 වෙනි සංවත්සරයේ 25 වෙනිදට ඉදිරියලා තියෙනවා මේ මාස. ඒ දවස මුල් කරගෙන අද දවසේ දායකත්වයේ ධර්මින් ඒ පින්නතුන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පේමරත්න ඒ පින්වත් මහත්මයාටත් ඒ වගේම වෛද්‍ය සීතාල්විස් මැතිණියට ඒ හැම දිනාටමත් පුතුණුවන්ටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණ සියලු දෙනාටමත් ලෝකවාසී සියලු දෙනාටමත් මේ මොහොතේ රෝගාබාධ වලට ලක්වෙමින් ලෝකයේ තියෙනවා ඒ ව්‍යසනයට පත් වෙලා දුක් විඳින ඒ හැම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙපාර්ශ්වයේම මිය පරලෝකී යම් තාක් ඥාතීන් වේනම් ඒ හැම දෙනාමත් අපි මතක් කරනවා. අපේ පින්වත් සීතාල්විස් මැතිණියගේ මෞතුමිය පියතුමා ඇතුළු ඒ හැම දෙනාමත් මතක් කරමින් පුණ්‍යානුමෝදනා කරමු. පින් බලාපොරොත්තු වන හැම දෙනාම පින් අනුමෝදන්ව සතුටු සිත් ඇති කරගනිත්වා. යහපත් උප්පත්ති භාවන් ලබා කල්යාණ මිත්‍ර ඇසුර ලබා නිවනින් සැනසෙත්වා කියා ප්‍රාර්ථනා කරමු. ස්තකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. කලට වේලාවට සද්ධර්ම මග ගමන් කරන උතුම් ඒ ආර්ය ශ්‍රාවක මාර්ගයේ සිටින්නා වූ සියලු දෙනාම යහපත් දෙවියෝ ආරක්ෂා කෙරෙත්වා. සම්බුද්ධ ශාසනයේ යෙහින් ලෝක සත්වයාගේ යහපත වෙනස ආරක්ෂා කෙරෙත්වා. සද්ධර්මයේ වෙනුවෙන් එන අදුෂ්‍යමාන බලවේග මිත්‍යා දෘෂ්ටික බලවේග සියල්ල පරාජය කොට සද්ධර්මයේ ලෝකේ බබළුවා බොහෝ කාලයක් ධර්මයේ සැනසිල්ල ලොවට බෙදා දෙන්නට ධර්ම මාර්ගය යන හැම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සද්දම්ම දේශනං චිරං රක්ඛන්තු තන්නු සදාතේ. දසබල සීලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරන් වසතු. දසබල මුදුන් නම් සෙල් මුදුන තින්මතු නිවන් නම් මහා සමුදුර කෙළවර කොටති සතතින් අරියටගි මග සිලිලින් සිහිල්ලෝ නිති සුව දෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සෞ සතන් සනහා. අභිවාදන සීලිස නිච්චං උන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්සේතු චතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතෝ. සාදු සාදු සාදු.